ඔබ SBS සිංහලේ ගුවන් විදුලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම
අපි දැන් සූදානම් වෙනවා තවත් විශේෂිත සාකච්ඡාවකට ඔබව සම්බන්ධ කරවන්න. ඔබ දන්නවා SBS සිංහල ගුවන්විදුලිය සමස්ත ඔස්ට්‍රේලියාවට මැහෙන එකම සිංහල ජාතික නාලිකාව විදිහට අපි සූදානම් විටින් විට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකීය දේශපාලඥයන් සමගින් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරන්න. මීට සති කීපයකට කලිනුත් අපිට එවැනි වූ අවස්ථාවක් උදා වුණා. දැන් තවත් අවස්ථාවක් අපිට ලැබෙනවා. මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටින ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සමගින් සාකච්ඡාවක නියැලෙනට ඔහුගේ සංචාරය අතරතුර. ආයුබෝවන් තිස්ස අත්තනායක මන්ත්‍රීතුමා. හොඳයි, මම මුලින්ම ඔබ වෙත යොමු කරන්න කැමතියි. දැන් ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලනික වාතාවරණය පිළිබඳව විශාල මතභේදාත්මක අදහස් අපි දකිනවා සාමාන්‍ය ජන සමාජය අතරතුරින්, පක්ෂ දේශපාලනික වශයෙන් ගත්තොත් විවිධ පක්ෂවල මත. ලංකාවේ දැන් පවතින දේශපාලනික වාතාවරණය පිළිබඳව විපක්ෂයේ විදිහට අදහස මොකක්ද?
පහුගිය අරගල කාලෙන් පස්සේ ලංකාවේ දේශපාලනයේ දැඩි අස්ථාවර බවක් ගොඩනැගිලා තිබෙන්නේ. ඒ කිව්වේ ඇත්තටම ජනවර්ම 2020 ජනවර්ම අනුව රට පාලනය කරනවා කියලා කිව්වත් රටේ ජනතාවගේ හර්ධ ශාක්‍යයට එකඟව තිබෙන පාලනයක් නෙවෙයි කියන එක රටේ බොහෝතරයක් දෙනා කතා කරන කතාවක්. ඒ නිසා ඇත්තටම දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවායි කියලා අපිට කියන්න බෑ. නමුත් ව්‍යවස්ථානුකූල පාලනයක් රටේ ගෙනියනවා. නමුත් ප්‍රශ්න තිබෙන්නේ ඒ නිසාම ජනතා කැමැත්ත කොතනද කියලා ලොකු අභියෝගයක් තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේකට එකම පිළියමයි තිබෙන්නේ. ඒ පිළියම තමයි හැකි ඉක්මනින් ජනමතයකට යන එක. කිව්වේ පාර්ලිමේන්තු මැතිවරණයකට වහා ගොස් මේක නිවැරදි කරන්න. ඒ කියන්නේ ජනතාවගේ හර්ද සාක්ෂියට අනුව වැඩ කරන ආණ්ඩුවක් නැත්තම් පත්වන පාලකයන් වශයෙන් ඇතිවන තත්ත්වයක් ගොඩ නැගුවේ නැත්තම් දේශපාලන ස්ථාවරත්වයේ බිඳ වැටෙන්න ඉඩ තිබෙනවා. මොකද මේක తాවකාලික විරාමයක් විතරයි මට පේන හැටියට නම් ඒ తాවකාලික විරාමයේ කොයිතරම් කාලයක් පවතීද කියලා ස්ථාවරව කියන්න බැහැ. මේකත් එකට බැඳිලා තිබෙනවා රටේ ආර්ථික තත්ත්වය, ජාත්‍යන්තර සම්බන්ධතා, මේ සියල්ල. ඒ නිසා ඉතාමත් ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයේ ගොඩනැගීම සඳහා වහා මැතිවරණයකට යා යුතුයි කියන ස්ථාවරයයි අපි දකින්නේ.
මන්ත්‍රීතුමා, දැන් අපි දකිනවා මේ ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විශාල උත්සාහයක නියැලී සිටිනවා විවිධ පක්ෂ සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටවන්නට, අවම වශයෙන් හෝ ජාතික සන්ධානයක් බිහි කරන්න. දැන් එතනදී විපක්ෂයේ විදිහට අපි දැක්කා සමගි ජනබලවේගයේ ප්‍රතිචාරය පිළිබඳව. මා කැමති තව ටිකක් ගැඹුරට ගිහිල්ලා ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න. වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වෙන්න ඇයි සමගි ජනබලවේගයක් මැති?
ඇත්තටම ලංකාවේ ජාතික ආණ්ඩු, සභාග ආණ්ඩු නැත්තම් වෙනත් ඔය එක එක නම් වලින් යෝජනා කරන ආණ්ඩු දිහා බලපුවම එවැනි ආණ්ඩු බිහි වෙලා තියෙනවා පහුගිය කාල සීමාව තුළ. හැබැයි ඒ සියල්ල නාමිකව තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ආණ්ඩු මිසක සැබෑ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න, ජාතික වැඩපිළිවෙලක් හදන්න කිසි අවස්ථාවක උනන්දුන බවක් පේන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන මැති ඇමතකම් ටික බෙදා ගන්න එවැනි යෝජනා දාලා පාර්ලිමේන්තුවේ බහුතරය නැත්තම් 3/2 ලබා ගැනීම සඳහා වූ ව්‍යායාම විතරයි සිදු වෙන්නේ. එසේ අපි ඇත්තටම මේ මොහොතේ රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය බිඳ වැටීම මේවත් එක්ක ජනාධිපතිවරයාට ඉතාමත් පැහැදිලිව කිව්වා අපිට අවශ්‍ය ජාතික ආණ්ඩුවක් නෙවෙයි ජාතික වැඩපිළිවෙලක්. ඉතින් ජාතික වැඩපිළිවෙලක් කියලා කියන්නේ මේ රටේ අපි මූණ දෙන මේ ආර්ථික ප්‍රශ්න, දැවැන්ත වූ අනිකුත් මේ රටේ ජාතික වශයෙන් විසඳිය යුතු ප්‍රශ්නවලදී අපි එකට එකතු වෙලා වැඩ කරමු. හැබැයි ඒ එකතු වෙලා වැඩ කරන්න අපි අදහස් උදහස් දෙන්න කැමැති. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන විපක්ෂයේ හැටියට අපි ලෑස්ති ඒ කමිටුවල වගකීම් බාරගෙන ඒ කමිටු හරහා ආණ්ඩුවට යම් ආකාරයක සහයක් වෙන්න. එහෙම නැතුව ඔය ජාතික ආණ්ඩු ලේබල් යාලවගෙන මැති අමතකම් ගන්න අපි සූදානම් නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව අපි කිව්වා. ඒක ජනතාවට බරක්. විශේෂයෙන්ම අපි හිතනවා මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තුළ තවදුරටත් මැති අමතකම් වැඩි කරගනිමින්, වරප්‍රසාද එකතු කරගනිමින් මහජන මුදල් වියදම් කරන තත්ත්වයකට නොයා යුතුයි කියලා. ඒ නිසා තමයි අපි කිව්වා අමතකම් ඕනේ නැහැ, පාර්ලිමේන්තුව තුළ එකතු වෙලා වැඩ කරන වැඩපිළිවෙලකට අපි යමු. හැබැයි ඒක ජාතික න්‍යාය ගිනුම්කාරක සභාව, කෝපා, ඒ වගේම කෝප් කමිටුව, පොදු ව්‍යාපාර කමිටුව, මේ තුනේම අපි කිව්වා ඒවා විපක්ෂයට දෙන්න. ඒක හේතුව එකක් ඒක කමිටු දෙකම ආණ්ඩුවල පසු විපර්මක්, ඒ කියන්නේ පසු ක්‍රියාකාරකම් බැලීමක් සිදුවෙන්. එතක මූල්‍ය කමිටුව අනාගතයේ ආණ්ඩුව මුදල් වියදම් කරන තත්ත්වයන් ගැන සමාලෝචනයක්. හැබැයි ආණ්ඩුව මූල්‍ය කමිටුව අපිට දුන්නා. ඉතින් ඒක නිසා අපි මේ කමිටුව වල වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඉන් එහා අපි යා යුතුව තිබෙනවා. ඒක තමයි ප්‍රතිපත්ති නිර්මාණය කිරීම. මොකද රටට ඕනේ ජාතික වැඩපිළිවෙලක් හා ජාතික ප්‍රතිපත්තියක්. ඉතින් ඒකට ආණ්ඩුව සූදානම් කියලා තාමත් අපිට වැටහෙන්නේ නැහැ.
ඔව් දැන් අපි බැලුවොත් එහෙම මේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුල තියෙන බලතල සහ මේ රටේ තියෙන බලය සම්බන්ධව දැන් පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් බිහි වෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයකින්. බොහෝ වෙලාවට මේ සාමාන්‍ය ජනතාව අතර තියෙන මතය තමයි වත්මන් ශ්‍රී ලංකාවේ නායකයාට ජනබලයක් නැහැ කියන එක. දැන් ඔය සාකච්ඡාවත් එක්ක අපි දකිනවා යම් යම් සාකච්ඡා සිදුවෙමින් තියෙනවා කියන මගට ආරංචි ලැබෙනවා. ජනාධිපතිවරයා සූදානමක් තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථානුකූලව බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවන්න ලබන වසරේ පෙබරවාරි මාසයේදී. පෙබරවාරි මාසයේ මහමැතිවරණයක් සඳහා සූදානමක් තියෙනවා කියලා මොකක්ද කියන්න පුළුවන් විපක්ෂයේ විදිහට?
ඔද අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පැත්වීම කාටවත් අභියෝග කරන්න බෑ. ඒක ව්‍යවස්ථානුකූල තත්ත්වයක්. මේ ඉස්සර වෙලත් 1993 ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඝාතනයෙන් පස්සේ විජේතුංග ජනාධිපතිතුමා පත් වුණේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථානුකූල මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. හැබැයි ඒකයි මේකයි අතර වෙනසක් තිබෙනවා. ඒක තමයි 1993 විජේතුංග ජනාධිපතිතුමාව පත් වුණේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඒ ජනවරමම ඉදිරියට ගෙනියන්න. හැබැයි මේ වතාවේ 2022 මේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා තේරිපත් වුණ එක්සත් ජාතික පක්ෂයෙන්. ඔහු එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරපු. නමුත් පොහොට්ටුවට තමයි ජනවරම රටේ තිබුණේ. නමුත් පොහොට්ටුවේ ජනවරම එක්සත් ජාතික පක්ෂයේ නායකයව ජනාධිපති කරන්න මේ වතාවේ පාවිච්චි කරා. ඒක ජනමතයේ හැටියට අපි සැලකන්නේ නැහැ. එතන තමයි වෙනස තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් ඇත්තටම මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ මේ ආණ්ඩුව කොහොම හරි ගැට ගහගෙන ගෙනියන්න උත්සාහ කිරීම නෙවෙයි. මිනිස්සු අලුත් පාලනයක් බලාපොරොත්තු වෙනවා. සිස්ටම් චේන්ජ් කියලා කිව්වනේ. මට මතකයි අරගල කාර්යයේ පාවිච්චි කරපු ඉතාම ජනප්‍රිය වචනයක් සිස්ටම් චේන්ජ්. ඒ කියන්නේ මේ ක්‍රමවේය වෙනස් කරන්න ඕන කියලා. ඉතින් ඒ ක්‍රමේ වෙනස් කරන්න නම් පහුගිය කාල පරිච්ඡේදයේ සිටපු අය වෙනස් කරන්න මහජනතාවට බලය දෙන්න ඕන. නැතුව අපි ගෙනල්ලා එක එකන වාඩි කරවන එක නෙවෙයි. ඉතින් ඒ සඳහා මහමැතිවරණයක් අවශ්‍යයි. ඉතින් අපි ජනාධිපතිවරයා මුණ ගැහුණු අවස්ථාවෙත් කිව්වා හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන්න. හැබැයි එතකොට ඔහු කිව්වා එහෙම මැතිවරණයක් දෙන්න බෑ. මොකද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වෙලා තිබෙනවා නියමිත කාල පරිච්ඡේදයේ පමණයි ඒ මැතිවරණය තබන්නේ කියලා. දැන් ලංකාවේ පළාත් පාලන මැතිවරණයත් අවුරුද්දකට වැඩි කාලයක් නොපවත්වා තිබෙන්නේ. ඒක වැරදි. ඒක ජනමතයකට ඉඩ දෙන්න ඕන කාරණාවක්. පළාත් සභා මැතිවරණ අවුරුදු 4කට වැඩි කාලයක් පවත්වන්නේ නැහැ. ඒක සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී කියලා අපි හිතනවා. ඇයි? ව්‍යවස්ථාවෙන් යම් ආකාරයක මහජන සභාවක් ඇති කරන්න ඕන නම් ඒ මහජන සභාව ඇති කිරීමේ අයිතිය ඡන්දදායකයාට ලබා දිය යුතුයි. ඉතින් ඒවා එකක්වත් සිදු වෙන්නේ නැහැ. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයකට නම් වහා යා යුතුවම තිබෙනවා මේ තියෙන තත්ත්වය අනුව අලුතෙන් ජනතාවට අලුත් ජනමතයක් ලබා දෙන්න.
ඔව් දැන් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට ජනාධිපතිවරයා තීරණය කළොත් පාර්ලිමේන්තු විසිරුවලා 2023 වසරේ පෙබරවාරි මාසයේ 20 වෙනිදාන් පස්සේ එතකොට විපක්ෂයේ විදියට සමග ජනබල වේගයේ කොයි වගේ සූදානම්ද සිටින බිම්මට්ටමේ සහයෝගිතාවයේ කොහොමද සමග ජනබල වේගයට රට තුල
සමග ජන බලවේගයේ ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්. කොහොමත් දැන් සංවිධානය වෙනවා. අපි දැනටත් සංධානයක් හැටියට ගොඩනැගෙන්නත් මූලික කටයුතු සියල්ල කරගෙන යනවා. දැනටත් සමග ජන බලවේගයේ සමග වැඩ කරන සංධානව ක්‍රියා කරන පක්ෂ ගණනාවක් තිබෙනවා. ඊට අමතරව අපි දැන් ආණ්ඩුව තුලින් ඉවත් වෙච්ච කණ්ඩායම එක්කත් විවිධ සාකච්ඡා අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. අපි සංධානයක් හැටියටත් ඒ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඊට අමතරව සමග ජන බලවේගයේ හැටියට අපි බිම්මට්ටමේ සංවිධාන ගොඩනැගීමේ වැඩ කටයුතු දායකයන් දැනමත් කිරීමේ ක්‍රියාමාර්ග වේගවත් අපි මේ දිනවල කරමින් තිබෙනවා. මොකද අපිටත් දැනෙනවා ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2023 මහා මැතිවරණයකට යා යුතුයි කියලා. ඉතින් පෙබරවාරි මාසෙන් පස්සේ ඒ මහා මැතිවරණයකට යාවි. ඉතින් අපි ඒ සඳහා සූදානම් වෙමින් තිබෙන්නේ.
මන් දන්නේ මේකට කොයිතරම් මේ ඔබට අවංකව ප්‍රතිචාරයක් ලබා දෙන්න පුළුවන් වේවිද කියලා තිස්සත් නායක මහතා. සමග ජන බලවේගයේ නායකත්වයේ සම්බන්ධවත් යම් මතවාද තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තව ටිකක් ප්‍රබල නායකයෙක් විය යුතුයි. දැන් ඔය ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට වඩා වෙනස් කෙනෙක් හෝ මේ වගේ නොයෙකුත් මතවාද තියෙනවා. දැන් සමග ජන බලවේගයේ නායකත්වයේ යම් බලපෑමක් කරාවිද ඉදිරි සමග ජන බලවේගයේ ඉදිරි ගමන උදෙසා?
ඇත්තටම ලංකාවේ දැනට සිටින අත්දැකීම් බහුලම නායකයන් අතර සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් ඉන්නවා. ඔහු 2006 පාර්ලිමේන්තුවට ආවේ ඒත් එක්කම ඔහු පහුගිය කාල සීමාව තුළ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, අමාත්‍යවරයෙක් සහ පක්ෂයේ නියෝජ්‍ය නායකයෙක්, ඒ වගේම දැන් සමග ජන බලවේගයේ නායකයෙක් හැටියට පත්වලා විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත්ත කෙනෙක්. ඒ වගේම ඔහු ගැන මට දෙන්න පුළුවන් එකම සහතිකය තමයි ඔහු අවංක පුජ්‍යලයෙක්. විශේෂයෙන්ම ජනතා දේපළ වංචා කරන්නේ නැතිව රටට යමක් කරන්න ඕන කියලා අවංක හැඟීමකින් වැඩ කරන නායකයෙක්. ඒ නිසා අපසියර 100ක විශ්වාසයක් ජනතාව තුළ දැන් ගොඩනැගෙමින් තිබෙනවා. ඉතින් විවේචන සාමාන්‍යයි. ඒ විවේචන අපිට එච්චර වැදගත්කමක් නැහැ. කොහොම වුණත් මේ මොහොතේ රටේ ජනතාවගේ බහුතර පිළිගැනීමක් තිබෙන නායකයෙක් හැටියට පිළිගන්න පුළුවන් එකම පුජ්‍යලයා සජිත් ප්‍රේමදාස විතරයි. ඒක සිංහල අයට පමණක් නෙවෙයි, සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු ආගම් ජාතීන් අතරත් ඔහු ජනප්‍රිය පුජ්‍යලයෙක්.
දැන් පසුගිය කාල වකවානුවේදී සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධව යම් විවේචනාත්මක අදහස් ආවා. මොකද බලෙන් ඉවත් කෙරුණු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති තනතුරු ලබා දීම සඳහා යම් කිසි කෙනෙකු හොයන විටදී යම් පසුගාමී තත්වයක් දකින්නට ලැබුණා කියලා තමයි බොහෝ මතවාද පැතිර ගියේ සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධව. ඇත්තටම මොකද එතන සිද්ධ වුණේ?
අරගලේ අවස්ථාවේදී ඇත්තටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනාවක් කළා. ඒ ආරාධනාව කළාම සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්ක දීර්ඝව සාකච්ඡා කළා. ඔහු කිව්වා මන්ත්‍රී කණ්ඩායම එක්ක සාකච්ඡා කළා පිළිතුරක් එවන්නම් කියලා. මොකද්ද මන්ත්‍රී කණ්ඩායමේ තීරණය වුණේ? මන්ත්‍රී කණ්ඩායම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එවැනි එකගතාවයකට පත් වෙනවා නම් රටේ ජනමතය ඒ වගේම රටේ අරගලයේ දිහා බලන්න. මේ මොහොතේ අරගලයේ උච්චත්ත අවස්ථාවක තිබුණේ. ඒතර අරගලයේ කෙලින්ම කියපු පළවෙනිම කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලාස්විය යුතුයි කියන තැන. ඔහු ඉල්ලාස්විය යුතුයි කියලා රටේ ජනතාව පාරට බහලා කියන වෙලාවක අපි ගිහිල්ලා ඔහු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක යෙදීම අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මන්ත්‍රී කණ්ඩායම කාරණා කීපයක් යෝජනා කළා. එකක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලාස්වන දිනය නිශ්චිතව රටට ප්‍රකාශ කරන්න ඕනේ. ඒක අපිට ලිඛිතව ඕනේ. දෙක විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම පිළිබඳව එකඟතාවයකට පොහොට්ටුවත් එන්න ඕනේ. තුන්වෙනිව අපි කිව්වා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කරන්න ඕනේ. ඒක එලෙසම ගේන්න ඕනේ. හතරවෙනුව අපි කිව්වා ස්වාධීනව රට ගෙනියන්න පුළුවන් ක්‍රමයකට ඉක්මන් ජනමතයකට යන්න ඉඩ දෙන්න ඕන කියලා. ඉතින් මේ කාරණා හතර අපි ලියලා යවුවා. ඒ ලියලා යවපු දිනම හවස රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති හැටියට දිවුරුම් දුන්නා. අපිට ආරංචි මාර්ගවල හැටියට නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග මේ සාකච්ඡාව පවත්වන අතරතුරම රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔහු සාකච්ඡා කරා ගෝඨාභය රාජපක්ෂ මහතා. ඒක ඊට කලින් ඔහු සැලසුම් කරගත්ත පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට දිවුරුම් දෙන්න දුන්නා. හැබැයි ලෝකෙට පෙන්නුවා, රටට පෙන්නුවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට මම ආරාධනා කළා. ඔහු බාරගත්තේ නෑ වගේ හැඟීමක් දෙන්න උත්සාහ කළා. ඒක වැරදි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තිබුණු ප්‍රධානම කාරණාව තමයි ඔහුගේ ආරක්ෂාව, ඔහුගේ පවුලේ ආරක්ෂාව, ඒ වගේම රාජපක්ෂ පවුලේ ආරක්ෂාව. මේ ටික කරන්න වඩාත්ම විශ්වාසවන්ත පුජ්‍යලයා කවුද කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තෝරගන්න සිදු වුණේ. ඉතින් ඒකේ හොඳම පුජ්‍යලයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා තෝරගන්න ඇති. මොකද අපිට ඒ න්‍යාය පත්‍රේ බෑ. අපිට ජනතාවගේ න්‍යාය පත්‍රයත් එක්ක වැඩ කරන්න. මොකද අපි ආවනම් එකක් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යන එක පමණක් නෙවෙයි, අර දූෂණය, වංචාව, හොරකම පිළිබඳව මිනිස්සු මේ නගන හඬ ඇත්තටම ක්‍රියාවට ප්‍රායෝගිකව පත් කළ යුතුව තිබුණා. ඒත් එක්ක මේ කඩාවැන වැටිච්ච තැන යලි හදන්න අපිට ලොකු ව්‍යායාමයක යෙදෙන්නත් තිබෙනවා. ඉතින් මේ නිසා අපි බොහොම පරිස්සමෙන් තමයි ඒකට අවතීර්ණ වුණේ. එහෙම නැතුව ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි.
ඔව්, අපි දැන් මේ සාකච්ඡා කරමින් සිටින මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය සමග ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්නායක මහතා සමගින්. තිස්සත්නායක මහතා, දැන් ඔබ මීට සුළු මොහොතකට කලින් කිව්වනේ 19 වෙනි සංශෝධන ආයේ ගෙන්න ඕන කියලා ඉල්ලීම් කරා කියලා සජිත් ප්‍රේමදාස මහතා අගමැති තනතුර බාර ගන්නට ඒ විපක්ෂ ඉදිරිපත් කරපු මේ යෝජනාවලිය අතරේ එය තිබුණා වගට 19 වෙනි සංශෝධනය යලිත් වතාවක් අරගෙන එනවද? එසේත් නොමැති නම් යම් සංශෝධන සහිතව 22 වෙනි සංශෝධනය අරගෙන එනවද කියන එක සම්බන්ධව යම් මතවාදයක් තියෙනවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ අතර. සමගි ජන බලවේගයේ කොතනද හිටගෙන ඉන්නේ කියලා ටිකක් දැනගන්න කැමතියි.
සමගි ජන බලවේගයේ ඇත්තටම මේ 19 වෙනි සංශෝධනයේ විකල්පයක් ඇටට 22 වෙනි සංශෝධනය කියලා අපි සංශෝධනයක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඔය ආණ්ඩුව ඉදිරිපත් කරපු 22 වෙනි සංශෝධනය නෙවෙයි. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයත් යම් මඟ පෙන්වීම් කළා, වෙනස්කම් කිරීම පිළිබඳව අපිට නිර්ණායක පාර්ලිමේන්තුවට එවලා තිබුණා. ඒ අතරතුර දැන් මේ ආණ්ඩු වෙනස නැත්නම් මේ පාලනයේ වෙනසත් එක්ක ආණ්ඩුවත් ගෙනාව 22 වෙනි සංශෝධනය කියලා ආණ්ඩුවේ නිල වශයෙන් යෝජනාව. මේ යෝජනාව ගෙනාවාම අපි කිව්වා මේ යෝජනාව 19 වෙනි ව්‍යවස්ථාවට අනුරූප විය යුතුයි. ඒ 19 අඩුපාඩුකම් තියෙනවා නම් අපි 19 අඩුපාඩුකම් වෙනස් කරමු. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය, අධ්‍යක්ීම් ඒවා අනුව වෙනස්කම් කරන්න ඕන නම් අපි 22 කියලා කරමු. හැබැයි 19 බැහැර කරලා ඒ සමහර කාරණා ගේන්න බැහැ කියලා. දැන් බලන්න 22 වෙනි සංශෝධනයට අපිට එකඟ වෙන්න අමාරුයි. හේතුව 19 තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ ගණනාවක් අත්හැරලා දාලා තිබෙනවා. දැන් ස්වාධීන කොමිසම් සභාව, ප්‍රසම්පාදන කොමිසම් සභාව, ඒවා පිළිබඳව පත්කිරීම්, ඒවන ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනය, මේවා පිළිබඳ බරපතල තර්ක විතර්ක තිබෙනවා. ඒත් එක්කම දැන් ජනාධිපතිවරයාට ඇමති ධූර දරන්න බැහැ කියලා 19 වෙනි සංශෝධනය ගෙනාවා. ওই මෛත්‍රීපාල සිරිසේන මහතා 19 ගෙනාවට පස්සේ ඇමති ධූරය දැරුවේ ඔහුට පමණක් සුවිශේෂ වූ අයිතියක් දුන්නා. ඔහුගේ නිල කාලය අවසන් වෙනතුරු ඒක දරාගෙන ඉන්න. මොකද ඔහු සංශෝධන ගෙනාපු නිසා. නමුත් ඉන්පස්සේ පත්තර ජනාධිපතිවරුන්ට ඒක දරන්න බැහැ කියන තමයි තිබුණේ. නමුත් 22 යලි ඒක තියෙනවා. එතකොට අපි කිව්වා ඒක වැරදි. දැන් ඒ නිසා අපි මේවා සාකච්ඡා කරලා ගියමු කලබල වෙන්න එපා කියලා. මේක ටිකක් හිතලා බලලා කරන්න. දැන් ওই ජාතික සභාව වගේ තැනක මේවා සාකච්ඡා කරනවා නම් අපි කිව්වා කලබල නොවි මේවා සාකච්ඡා කරලා ඔක්කොම එකඟ වෙන දේවල් කරමු. දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර මේක අස්සර දාන්න එපා කියලා. හැබැයි එහෙම තියෙද්දිත් ආණ්ඩුව 22 වෙනි සංශෝධනයේ බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ගෙනලා දාලා තිබෙනවා.
ජාතික සභාවේ කාර්යභාරය පිළිබඳව ටිකක් කතා බහ කරන්න කැමති. මොකද ජාතික සභාවට මේ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 37 දෙනෙකු පත් කරගෙන ඉන්නවා ජනාධිපතිවරයා. එයට නිල වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 නම් කරනවා කියලා තමයි විපක්ෂයේ විදිහට සමග ජනබල වේගය සඳහන් කිරීමක් කළේ. හැබැයි තාමත් ඒ දේ සිද්ධ වෙලා නැහැ. මොකක්ද හේතුව?
ඔය ජාතික සභාව ඒ සංකල්පේ නැත්නම් ඒ කතිකාව ඇති වුණේ ඇත්තටම අරගලයේ අවස්ථාවේදී මහජනතාව දක්වපු යෝජනා සහ අදහස් අනුව. මොකද මහජනතාව කිව්ව බහුතරයක් දෙනා මේ පාර්ලිමේන්තුව සහ මහජන අතර, ඒ කියන්නේ පුරවැසියා සහ ව්‍යවස්ථාදායකය අතර පරතරයක් තිබෙනවා. ඒක නියෝජනය කරන්න නම් මැද ආයතනයක් ඇති වෙන්න ඕන කියලා. ඒ අනුව තමයි ඔය ජාතික සභාව කියන සංකල්පේ ආවේ. ඉතින් අපි ඇත්තටම මේකට කැමති වුණා. අපි කිව්වා හරි, පාර්ලිමේන්තුවේ දැනට තියෙන සංයුතියට අනුව අපි ජාතික සභාව කියලා ආයතනයක් හදලා මේකේ ප්‍රධානම මූලික අරමුණ ජාතික වශයෙන් වැදගත් වන කාරණා. විවස්ථා සංශෝධනය වෙන්න පුළුවන්, අනපනස් සංශෝධනය වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ තීන්දුව වෙන්න පුළුවන්, මූල්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳ තීන්දුව වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වලදී අපි මේ සභාව ඇතුලේ සාකච්ඡා කරලා දෙන නිර්දේශයන් රජය සහ ඇමතිවරු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ යුතුයි කියලා තමයි මේක ගෙනාවේ. මේක ගේන මූලික සාකච්ඡා, කියන්නේ මේක හදන මූලික සාකච්ඡාවට සහභාගී වුණු කෙනෙක් මම, අපේ පක්ෂ වෙනුවෙන් මමත්, පක්ෂයේ මහලේකම් රංජිත් මද්දම් බණ්ඩාර සහ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා අපි 3 තමයි සහභාගී වුණේ. ඒත්කම ආණ්ඩුවේ තව නියෝජනයක් තිබුණා. අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු නියෝජනයක් තිබුණා. ඉතින් මේකෙදී අපි තීරණය කරා කොහොමද අපි කණ්ඩායම එකට එකතු කරලා වැඩ කරන්නේ. ඒකට පක්ෂවලට තමන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන සංයුතිය අනුව සමාජිකයන් දෙන්න තීරණය කරා. ඒ අනුව අපි සමග ජන බලවේගයට මන්ත්‍රීවරු 3, ඒත් එක්කම ආණ්ඩුවට පොහොට්ටුවට 8, ඒ කියන්නේ බහුතරය 90, ඒත් එක්කම අනිත් සෑම දේශපාලන පක්ෂයකටම පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්කනා බැගින් දාලා තමයි ඔය 37 කියලා හැදුවේ. හැබැයි අර කතාවක් තියෙනවා ලංකාවේ පුදන කොටම කාපියකා කියලා. ඒ වගේ පටන් ගන්නකොටම 22 වෙනි සංශෝධනය ගෙනාවේ. හැබැයි 22 වෙනි සංශෝධනය ජාතික සභාවට දැම්මේ නැහැ. ඒක ජාතික සභාවට දාලා මේක විවස්ථා සංශෝධනයක් කියන්නේ පොදු කාරණාවක්නේ. එහෙම ගෙනාවනම් මේ අර්බුදයෙන් නැහැ. අපි තවදුරටත් කතා කරන්න තිබුණා නෑ, මේවා වෙනස් කරමු, මේවා හදමු, මේවට එකතු කරමු කියලා එකතු කරන්න තිබුණා. සාකච්ඡා වෙන්නේ, හොඳ තැනක් නිර්මාණය වෙන්නේ. හැබැයි ඒ තැනටත් ඉඩ නොදී ජාතික සභාවත් හැල්ලු කරමින් තමයි 22 වෙනි සංශෝධනය ගෙනාවේ. ඉතින් අපි ඇත්තටම ජාතික සභාවේ කටයුතු ගැන දැන් අපිට ටිකක් පොඩි දෙගිඩියාවක් තිබෙනවා. තාමත් සමග ජන බලවේගයේ නිල වශයෙන් එකට සමාජිකව පත්කලේ නැහැ. පත්කිරීම වෙන සතියේ විතර අපි කරાવી. නමුත් අර්බුදයක් තිබෙනවා. මේ ජාතික සභාව ඇත්තටම ආණ්ඩුව අපිව රබර් සීල් එකක් හැටියට පාවිච්චි කරන්න යාවිද කියලා ප්‍රශ්නයක් අපිට තිබෙනවා. ඉතින් අවංකකම තිබෙනවා නම් ආණ්ඩුවට අපි රබර් මුද්‍රාවක් කරන්නේ නැතුව අවංකව වැඩ කරන්න මම හිතනවා මේ කාලපරිච්ඡේද ක්‍රියා කළොත් රට වැටිලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න ලොකු හේතුවක් කරගන්න පුළුවන්.
ඔව්, ඊට අමතරව සමග ජන බලවේගය යම් යම් වාරවලදී සාකච්ඡා කරමින් යනවා. මේ පොහොට්ටුවෙන් ගැලවිලා ඉවත් වුණු මේ වෙනකොට ස්වාධීන කණ්ඩායම විදිහට කටයුතු කරන යම් යම් කණ්ඩායම සමග, විශේෂයෙන්ම ඩලස් සලහ පෙරම ප්‍රමුඛ කණ්ඩායම සමග යම් සාකච්ඡා වාර පැවැත්වුණා. ඊට පස්සේ අපි දන්නවා විවිධ කණ්ඩායම, ඔය උත්තර ලංකා කියලා විමල් වීරවංශ මහතාගේ ප්‍රමුඛත්වයෙන් තවත් කණ්ඩායමක් ගැලවුණා, නව ලංකා කියලා තවත් පක්ෂයක් බිහි වුණා. මේ වගේ නොයෙකුත් පක්ෂ බිහි වෙන ස්වාධීන වෙවි. දැන් එතකොට සමගි ජන බලවේගේ මොකක්ද තියෙන ගනුදෙනුව මේ විවිධ විදියට ස්වාධීන වෙමින් විපක්ෂයේ වාඩි වෙන ස්වාධීන කණ්ඩායම් සමග?
ඔව් දැන් ඇත්තටම පොහොට්ටුවට සිදු වෙලා තිබෙන්නේ නායකයෙක් නැති අයාලේ යන මට්ටමක් ඇති වෙලා. දැන් ඇත්තටම මේකේ නිර්මාතෘවරයා බැසිල් රාජපක්ෂ මහතානේ. බැසිල් රාජපක්ෂ මහත්තයා නම් මේව දවස්වල සියලු දේවල් අත්හැරලා දාලා ගිහලා ඇමරිකාවට ගිහලා හැබැයි ਉਹ රිමෝට් යතුරු පාවිච්චි කරනවා. මහින්ද රාජපක්ෂ මහතා තර්මක අසනීප තත්ත්වෙන් ඉන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාවේ ඉන්නවා. නමුත් දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් එනිසා පොහොට්ටුව අයාලේ යන මට්ටමකට පත් වෙලා කණ්ඩායම් ගණනාවකට වෙන් වෙලා තිබෙනවා. ඒක පක්ෂ ගොඩක් එකට එකතු වෙලා නියෝක හැදිලා තිබෙන්නේ. දැන් සමහර කණ්ඩායම් සමගි ජන බලවේගයේ සමග එකට කතා කර බහ කරමින් වැඩ කරනවා. දැන් අනුරයාපා නියෝජනය කරන කණ්ඩායමක් ඉන්නවා. ඔහු සමග මන්ත්‍රීවරු 6-7 දෙනෙක් ඉන්නවා. ඒත් එක්කම ඩලස් සලහප්පෙරුම මහතා නියෝජනය කරන තවත් ස්වාධීන වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඔහු සමග මන්ත්‍රීවරු 12ක් හෝ 13ක් ඉන්නවා. තවත් විමල් වීරවංශ ඇතුළු වාමාංශික කොටස් නියෝජනය කරන අය වෙනමම උත්තර ලංකා සභාව කියලා මං හිතන්නේ වෙනම එකක් නියෝජනය කරමින් හදාගෙන යනවා. ඉතින් කොහොම වුණත් දැන් සමගි ජන සන්ධානයේ හැටියට අපි ඩලස් සලහප්පෙරුම පාර්ශවය, අනුරයාපා පාර්ශවය සහ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න අපිත් සමග වාඩිලා ඉන්න දේශපාලන පක්ෂ එක්ක එකට සාකච්ඡා කරමින් අපි වැඩ කටයුතු එකට කරනවා. කොමත් ඉදිරි මැතිවරණය සඳහා දැවැන්ත පුළුල් දේශපාලන ව්‍යාපාරයක් බලවේගයක් ගොඩනගන්න වෙනවා අපිට. මොකද සමගි බලවේගයේ හැටියට අපි වෙනම වැඩ කරන බව ඇත්ත. නමුත් මේ මොහොතේ රටේ අවශ්‍යතාවය වෙනස් පාලනයක් ගෙනියන්න නම් අපි සන්ධානගත වීමක් අවශ්‍යයි. ඉතින් ඒ ගැනත් පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනමම වැඩ කටයුතු කරගෙන දැනට ඒ කටයුතු කිරීම සඳහා පක්ෂයේ මහලේකම් හැටියට රංජිත් මද්දුම් බණ්ඩාර, ජාතික සංවිධායක හැටියට මමත්, ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමත් බාර දීලා තිබෙනවා. මේවා සාකච්ඡා කරලා සකස් කරලා අපි දැන් ඒ අදහස් හුවමාරු කරගනිමින් ඉන්නේ.
නායකත් අලුත් ආරංචියක්. ඒ කියන්නේ ඉදිරියේදී මේ විවිධ ස්වාධීන කණ්ඩායම් වත්මන් විපක්ෂය එක්ක එකට එකතු වෙලා ඇතැම් වෙලාවට සන්ධානයක් විදිහට ඉදිරිපත් වීමේ හැකියාවකුත් තියෙන්නට පුළුවන් කියන අපිට පූර්ව නිගමනයකට එන්න පුළුවන් ඉදිරි මැතිවරණයක් සඳහා. තිස්සත්නායක මහතා, මම අවධානය යොමු කරන්න කැමති ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මේ අරගලයෙන් පස්සේ තවදුරටත් මේ කාර්යාවලිය ඉදිරියට අරගෙන යන පිරිස් මර්ධනය කිරීම උදෙසා ආණ්ඩුව විසින් ගෙන යන ක්‍රියාදාමයට එල්ලවන චෝදනා පිළිබඳව ටිකක් කතා බහ කරන්න ප්‍රධාන විපක්ෂයේ විදිහට ඔබතුමන්ලාගේ අදහසුත් මොකක්ද ඒ සම්බන්ධයෙන් කියලා දැනගන්න. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව සජබිට තියෙන කියවීම මොකක්ද?
ජනාධිපතිවරයා පත්වෙන්න පෙර ඔහු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්‍ර ලිපි කෙටි කාලය තුළ අරගලයේ සාධාරණීකරණය කළා. ඇත්තටම අරගලයේ සාධාරණයි. අරගලෙන් බාහිරව සිදුවුණු බොහෝ ප්‍රචණ්ඩත්වයක් තිබුණා. ඒවා අපිත් ප්‍රතික්ෂේප කරනවා. දැන් ගාලුමෝදොර පිටියේ අරගලය නිදහස් සාමකාමී අදහස් ප්‍රකාශ කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක්. අපි සම්පූර්ණයකට උදව් කළා, සහයෝගය දුන්නා. හැබැයි එතනින් එහාට ප්‍රචණ්ඩත්වය මතුවෙලා තිබුණු ප්‍රචණ්ඩකාරීන් රිංගගෙන මේක දේශපාලන ව්‍යාපාරයක් වට පත් කරපු ඒ පිරිස නිසා අරගලයටත් යම් හානියක් සිදු වුණා. හැබැයි ජනාධිපතිවරයා පත් වුණු වහාම අරගලයේ මර්ධනය කිරීම පටන් අරගෙන තිබෙනවා. ඇත්තටම එක වෙලාවකට හිතුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේක මර්ධනය කරන්නේ නැහැ. ඔහු මේකට ඉඩ දීලා තිබුණා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා මේක තමන්ගේ නීතිය, හමුදාව, පොලිසිය යොදාගෙන දිගින් දිගට මර්ධනය කරනවායි කියන එක රටේම ප්‍රසිද්ධ රහසක්. දැන් හොඳම උදාහරණය තමයි ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්වල පැය 24ක් ඇතුළත ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටපු අරගලකරුවන් බලහත්කාරයෙන් එළියට දැම්මා. ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට හදිසි නීති රෙගුලාසි යොදාගෙන දිගින් දිගටම අරගලකරුවන් අත්අඩංගඩු ගැනීම සිදු වෙනවා. අපි කියන්නේ ප්‍රචණ්ඩත්වයට පත් වුණු අයට නීතිමගින් ක්‍රියාකිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී විදියට අරගල කරපු පෙළපාලිකිය අදහස් ප්‍රකාශ කරපු ඒ කණ්ඩායම අතර වෙනසක් තිබෙනවා. හැමෝටම එක නීතිය සලකන්න එපා කියලා. දැන් මේ වෙනකොට හදිසි නීති රෙගුලාසි යටතේ පුදුලයන් ගණනාවක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දැන් අන්තර්විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සභාපති කැඳවුම්කරු දැනට ඇත්තටම මාසයකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට රඳවගෙන ප්‍රශ්න කිරීම කරනවා. මොකද අරගලේ වෙලාවේ ඔහු ලොකු කාර්යභාරයක් එකට නායකත්වයක් දුන්නා. දැන් ඒ වගේ දැඩි මර්ධනයක් රටේ ක්‍රියාත්මක කරනවා. මට ආරංචි හැටියට නම් 3000 කට වැඩි පිරිසක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන රඳවා තබාගෙන ඉන්නවා හදිස්සි නීති රෙගුලාසි සහ විවිධ චෝදනා එල්ල කරමින්. ඉතින් මට පේන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදි මර්ධනය ආරම්භ කරලා තිබෙනවා.
හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කිරීමක් කළානේ හදිසි නීතිය දැන් නැහැ. දැන් මාසයකට පමණයිනේ මේ විවාද කළා දීර්ඝ කිරීම කරන්නේ. දැන් හදිසි නීතිය අවසන් කළානේ ජනාධිපතිවරයා.
නෑ, ඒ කරන්නේ හදිසි නීති රෙගුලාසි යටතේ හදිසි නීති මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ එක ක්‍රියාත්මක කිරීම. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තිබෙනවා. හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කියන්නේ රටේ සාමාන්‍ය හමුදාවට මැදිහත් වීමට අයිතිය දෙන ඒ රෙගුලාසි වලින් අඩුවක් තිබෙනවා. ඒක අයින් කළා තිබෙනවා. ඒක පාර්ලිමේන්තුව සම්මත කරන්න එපා මාසිකට වතාවක්. ඒ නිසා ඒක අයින් කළා. හැබැයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තිබෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ තියෙන වගන්ති යොදාගෙන තමයි දිගින් දිගට අත්අඩංගුවට ගැනීම රඳවා තබා ගැනීම. දැන් පුජ්‍යලයන් රඳවා තබා ගැනීම සඳහා ආරක්ෂක මාත් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු නම් ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමයි ඒ අනුමැතිය ලබාගන්නේ. ඉතින් ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තාම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන එක ගැන කියන්න ඕනේ. තාමත් කනගාටුයි. මේක අවුරුදු 42කට ඉස්සෙල්ලා ගෙනාවේ LTT ත්‍රස්තවාදී රටේ ඇති වුණාම ඒක මර්ධනය කිරීමේ නීතියක් හැටියට. ඒක తాවකාලික විවිධ විධාන පනතක්. තාමත් ඒ తాවකාලික පනත දශක 4ක් තිස්සේ අපි පවත්වාගෙන යනවා. ඒක වෙනස් විය යුතුයි කියලා මේ දිනම ලංකාවේ මහජන පෙස්සමක් අස්සම් කරමින් තිබෙනවා. දසලක්ෂයක පෙස්සම මමත් ඒක අස්සම් කරපු කෙනෙක්. රට පුරාම ප්‍රසිද්ධ ස්ථානවල ඒ පෙස්සම අස්සම් කිරීම මේ දිනවල සිදු වෙනවා. ඒ කියන්නේ අදට ත්‍රස්තවාදී වැළැක්වීම පනත ගැලපෙන්නේ නැහැ. මොකද නවීන ලෝකයකින් අපි ඉන්නේ. ඒතකොට මේ පනත ගැන ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය සහ තවත් මානව හිමිකම් පිළිබඳව කතා කරන ආයතන ගණනාවක් විරෝධය පළ කරලා තිබෙනවා. ඉතින් මේක අවශ්‍ය නැහැ දැන් රටට. මොකද ත්‍රස්තවාදය දැන් අවසන් කරලා තිබෙනවා. දැන් තියෙන්නේ සාමාන්‍ය අරගල සහ ගැටුම්. මේවට රටේ දණ්ඩ නීති සංග්‍රහය සාමාන්‍ය නීති රීති තිබෙනවා. ඒවා යටතේ ක්‍රියා කරන්න පුළුවන්. එසේ නොමැතිව මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තවදුරටත් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ මෙවැනි දේශපාලන මර්ධන කිරීම සඳහා කියන එක අපිට පැහැදිලිව පේනවා.
අපි දැක්ක දැන් යහපාලන ආණ්ඩුව තියෙන කාලේ ත්‍රස්ත මර්ධන පනත විශාල වශයෙන් සංශෝධනය කරන්න මූලික වුණු කෙනෙක් තමයි වත්මන් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ. දැන් ඔහු ඒක කරන්නේ නැද්ද? ඔහුට ඒක කරන්න ඒ කාලේ යහපාලන ආණ්ඩුව පැවති කාලේ විපක්ෂයේ විදිහට හිටිය වත්මන් ආණ්ඩුව පොහොට්ටුව ඉඩ දෙන්නේ නැද්ද? මොකද එතන තියෙන තත්ත්වය?
මට පේන්නේ ඌවම නාව නැහැ කියලා. දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යතාවය තිබෙනවා නම් ඒක කරන්න පුළුවන්. ඇයි පොහොට්ටුවේ කණ්ඩායමත් ඔහු සමග සිටින්නේ. ඒත් එක්කම 3-2 බලය ලබා ගන්නත් පුළුවන්. එතන 134ක් ඉන්නවා. ඒ වගේම විපක්ෂයේ ඉන්න අපේ කණ්ඩායමත් ඔක්කොම එකතු වෙලා 3-2 අරගෙන පනත අහෝසි කරන්න පුළුවන්. නැත්නම් ඒක කරන්න කවුද නායකත්වය දිය යුත්තේ? අපි දිගින් දිගටම ඉල්ලන මේක අහෝසි කරන්න කියලා. අපි දිගින් දිගටම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒතකොට ජාත්‍යන්තර ප්‍රජාව සංවිධාන මේක ගැන කියනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහතාට පොඩි අවස්ථාවක් තිබෙන්නේ එක පෑම් පහරකින් මේක අවලංගු කරන්න කියලා නියෝග කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්නේ නැහැ. ඉතින් මට පේන හැටියනම් ඒ වෙලාවේ මමත් පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා හැටියට මේක සංශෝධනය කරන්න සහ ඊට විකල්ප නීති රීති ගෙනීම සඳහා තුවමනාවකින් යම් යම් යෝජනා කරා. නමුත් දැන් ඒව ඔක්කොම අමතකයි.
ඔව්, ඇත්තටම දැන් ඔක්තෝබර් මාසේ 7 වෙනිදා නිමාවට පත්වුණු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට තිබුණු බලපෑම පිළිබඳව සඳහන් කිරීම වටිනවා. එතනදී ශ්‍රී ලංකාවට එරෙහිව අලුත් යෝජනාවලියක් සම්මත කරගත්තා. මේ යෝජනාවලියට ඉතාමත්ම අවම සංඛ්‍යාවක රටවල් සංඛ්‍යාවක් තමයි ශ්‍රී ලංකාවට සහයෝගිතාව ලබා දුන්නේ. 20 දෙනෙක් යෝජනාවලියට පක්ෂව ලබා දුන්න ඡන්දය 20ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. 7 දෙනෙක් පමණයි ශ්‍රී ලංකාවට සහයෝගිත්වය පළ කළේ. දැන් එතනදිත් මේ අවධානයට ලක්ුණව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ අරගලකරුවන් මර්ධනය කිරීම වෙනුවෙන් ගෙන යන ඒ මර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයේ නොයෙකුත් කාරණා. දැන් මානව හිමිකම් කොමිසම ගෙනාපු මේ යෝජනාවලිය ප්‍රසිද්ධියේම ආණ්ඩුව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය අලිසබ්‍රි මහතා එතනදිම ඒක ප්‍රතික්ෂේප කළා, විරෝධතාව දැක්වුවා. නමුත් ලංකාවේ මේ සියලු තත්ත්වය දකිමින් සිටින විපක්ෂයේ විදිහට කොයි වගේ මතයකද මේ අලුත් ගෙනාපු යෝජනාවලිය සම්බන්ධ වෙන්නේ?
ඔව්, ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ දීර්ඝ කාලයක ඉඳලා මෙවැනි යෝජනාව ගේනවා. මේට ඉස්සරත් වරින් වර මේ යෝජනාව ගෙනල්ලා යම් යම් සංශෝධන සාකච්ඡා අදහස් උදා සෝමාර නිසා ප්‍රමාද වෙමින් තීරණාත්මක තැනකට ඇවිල්ලා තිබෙනවා. අපේ හැඟීම නම් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ ඉදිරිපත් කරපු මේ යෝජනා එක හෙලා බැහැර කරන්නේ නැතුව යම් ආකාරයක අපිට කරන්න පුළුවන් සහ අපි එකඟ වෙන්න පුළුවන් කාරණා ටික තෝරා බේරාගෙන සම්මුතියකින් ඉදිරියට යා යුතුව තිබෙනවා. මොකද අපිට එහෙම නැතුව දැඩි ප්‍රතික්ෂේප කිරීමක් කරලා තනියම ජීවත් වෙන්න බෑ. මොකද එකක් ලංකාව දැන් මුහුණ දෙන ආර්ථික කඩාගෙන වැටීම සහ ශ්‍රී ලංකාවේ රටේ ජනතාව මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වය. ඉතින් බලන්න ලෝකයේ අපි ගනුදුනු වැඩියෙන්ම කරන යුරෝපාකරයේ රටවල් සියල්ලම අපිට විරුද්ධව ඡන්ද දීලානේ. ඒක ඉතාමත් භයානකයි. මොකද අපේ වෙළඳ ගනුදුලු වුණ 95%ක් සිදුවෙන්නේ යුරෝපයත් එක්ක. ඒ වගේම ඒ ගනුදෙනු හරහා අපේ ප්‍රතිලාභ වලට මේකෙන් බලපෑමක් සිදු වෙයිද කියලා ලොකු සැකයක් තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු තාම සිදු වෙලා නැහැ. නමුත් අපේ තීරුබදු සහනය අපේ ඇඟලුම් වලට දෙන GSP Plus සහනය. දැන් මේකට යුරෝප සංගමයේ මැදිහත් වෙලා තිබෙන යම් ආකාරයක ඔවුන් කිව්වොත් අපි තීරුබදු සහනයෙන් ඉවත් වෙනවායි කියලා. නැත්තම් මේ GSP Plus සහනය අපිට දෙන්නේ නැහැ කියලා. ඒක අපිට ලොකු බලපෑමක් කරනවා. අපේ මුළුමනින්ම ඇඟලුම් කර්මාන්තේ කඩාගෙන වැටෙන්න පුළුවන්. ඇඟලුම් විතරක් නෙවෙයි, අපි බහන්ඩ මේ වගේ හස්සිය ගණනක් යුරෝපා වෙළඳපොළට යවනවා. ඉතින් ඔවුන්ට යම් තහංචි පනවන්න පුළුවන්. ඒ නිසා මං හිතන්නේ අපි අපේ පැත්තට කතා කරලා තියෙන ප්‍රධානම රට චීනය විතරයි. චීනය සහ අනිත් පුංචි රටවල් ටිකත් ඒගොල්ලෝ හැලුවට පත් කරනව නෙවෙයි. නමුත් ඒ ඇත්තක අපේ ගනුදනුව බොහොම අඩුයි. කොහොම වුණත් මම කියන්නේ දැන් මේක මධ්‍යස්ථව 20ක් හිටියා, අපිට පක්ෂව 7ක් දුන්නා, විරුද්ධව 20ක් දුන්නා. ඒක මධ්‍යස්ථව හිටපු අයයි අපේ අයයි ගත්තම අපි වැඩි කියලා තර්ක කර කර ඉන්නේ නැතුව හොඳ රාජතාන්ත්‍රික විදේශ ප්‍රතිපත්තියකින් මේ කටයුත්ත පිළිබඳව තවදුරටත් ජාත්‍යන්තර මානව හිමිකම් සමුන්ත්‍රය සමත් කතා කරලා කළ හැකි දේවල් නොහැකි දේවල් තෝරා බේරා ගැනීම ඉතාමත් වැදගත්. දැන් උදාහරණයක් විදිහට ඔවුන් දිගින් දිගටම කියන කාරණයක්නේ අර යුද සමයේ සිද්ධ වෙච්ච මානව හිමිකම් කඩවීම පිළිබඳව පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නේ. දැන් මානව හිමිකම් කවුන්සිල කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න ඕනේ. ඇත්තටම අපි ඒකට විරුද්ධයි. අපි කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් නෙවෙයි, ලංකාව තුල විශ්වාසවන්ත විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් කිරීමට අපි එකඟ වීම නරක නැහැ. ඒක අපේ කීර්ති නාමයටත් හොඳයි. අනිත් පැත්තට ඔවුන් මේක දිහා බලන් ඉන්න ඉඩ දීමත් වරදක් නෙවෙයි. ඉතින් අපි කියන්නේ අපි මේක ලෝකෙත් එක්ක ගනුදෙනු කරනකොට හරි පරිස්සමින් යන්න ඕනේ.
හැබැයි එතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූලව අධිකරණයේ බලතල නැහැ නේද වෙන විදේශ විනිසුරුවරුන් අපේ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයට සම්බන්ධ කරගන්න. එතන නේද ඔය ප්‍රධානම ගැටලුව තියෙන්නේ.
ඇත්තටම අපි විදේශ විනිසුරුවරුන් හරහා අපේ රටේ එවැනි පරීක්ෂණයක් කරනකොට අපිත් විරුද්ධයි. එහෙම කරන්න ඉඩකුත් නැහැ. අපි කියන්නේ ඔබ්සර්වේෂන් බලන් ඉන්න පුළුවන්. හැබැයි පරීක්ෂණ කරන්න ඕනේ අපේ විනිශ්චයරුවන්. හැබැයි අපේ අධිකරණ පද්ධතිය ගැනත් යම් යම් ආකාරයක සැකමුකුවෙන් විදේශ රටවල් බලනවනේ. ඒකද ඒක නිවැරදි කරගන්නත් ඕනේ. නමුත් අපේ රටේ හොඳ අධිකරණ තීන්දුව දෙන විනිශ්චයකරුවන් තෝරලා බේරලා ගන්න පුළුවන්. ඔවුන්ගෙත් එකගත්තේ ඇතිව. ඉතින් මම කියන්නේ ඔක ගැටුමකට යා යුතු නැහැ. දැන් බලන්න මානව හිමිකම් කවුන්සලයේ අලුතෙන්ම ගෙන මම හිතා පළවෙනි වතාවට ගෙනව ආර්ථික විනාශයන් පිළිබඳ වගකීම්ට විරුද්ධව මානව හිමිකම් යටතේ ක්‍රියාකාරී ඕන කියලා. ඉතින් ඒක අලුත් යෝජනාවක්. ඉතින් ඒ වගේ යෝජනා වගේ දේවල් එනකොට අපිට අපකීර්තියක් එනවනේ රටට. එතකොට රටේ හොරකම් කරන නායකයෝ ඉන්නවා, පාලකයෝ ඉන්නවා, මේ වගේ චෝදනානේ. ඉතින් ඒකෙන් අපිට ඇත්තටම රටක් හැටියට නැගී සිටීමට ටිකක් අමාරුයි. දැන් උදාහරණයක් ලෙස මම ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවේ ගුවන් තොටුපළේදී අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාව කොහොමද තත්ත්වේ? ඒක ඒ තරම් උනන්දුයි මේ විදේශිකයෙක් අහන ප්‍රශ්නයක්. එතකොට ඒ තත්ත්වයට ගිහිල්ලා ඉතින් ඒකද අපි මේක හාපව හරවන්න නම් මේ සියලු අංශ එක්ක හොඳ කටකාවකින් සමබරතාවයකින් ක්‍රියා කිරීම අවශ්‍යයි. එකලා ප්‍රතික්ෂේප කරලා මේවා අපිට ඕන නැහැ කියලා යන්න පුළුවන්කමක් ලැබෙයි කියලා මට හිතන්න අමාරුයි.
ඔව්, ආර්ථික තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී මිලියන 2.9ක් ලබා ගැනීම උදෙසා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් IMF එකෙන් විශාල උත්සාහකන එල්ලී සිටින ශ්‍රී ලංකා රජය. අපි දැක්කා මේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පවත්වනා නියෝජිතව ලංකාවට ගිහිල්ලා හිටියා. විපක්ෂයට අවස්ථාවක් ලැබුණ සාකච්ඡා කරන IMF නියෝජිතයන් සමග මොනවද එතනදී සිදු වුණු සාකච්ඡා විපක්ෂයත් එක්ක?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විපක්ෂ නායකතුමා ඇතුළු අපේ කණ්ඩායම ධනවත් කළා ඔවුන් යෝජනා කරන අදහස්. ඒත් එක්කම අපේ අදහසුත් ඔවුන් විමසුවා. අපි එකහෙලාම කිව්වා පළවෙනි දේ තමයි මේ මූණපාන දැවැන්ත ආර්ථික මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා නැත්නම් ගෙවුන් ශේෂ මේ සුලනය ඇති කර ගැනීම සඳහා අපිට උදව් කරන්න කියලා. අපි වෙන පක්ෂ වගේ වෙන අවස්ථාවල වගේ කිව්වේ නෑ සතපහක්වත් දෙන්න එපා, ඔගොල්ලෝ අහපව යන්න ලංකා ආණ්ඩුවට මුකුත් කරන්න එපා කියලා අපි කිව්වේ නෑ. අපි කිව්වා නෑ ලංකාවට මේ වෙලාව උදව් කරන්න, මොකද ආණ්ඩුවට නෙවෙයි රටේ මිනිසුන්ට. ඒ නිසා මේ සඳහා අපි යෝජනා කරන අදහසුත් අපි දුන්නා. අපි වෙනමම හැදුවා කාරණා 10ක් ඉලක්ක කරලා. ඒ කාරණා 10ේ අපේ ආර්ථික වැඩපිළිවෙල සමග ජන බලවේගය. එතකොට මේකේ අපි රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, මූල්‍ය විනය, ඒ වගේම දූෂණය අවම කිරීම, මේ වගේ අපි හදපු වැඩපිළිවෙලකුත් තිබුණා. එතකොට ඒ වැඩපිළිවෙලත් උන්ටත් අපි ප්‍රදානය කළා. ඉතින් ඒ නිසා මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඇත්තටම මම හිතන්නේ පළවෙනි වතාවට වෙන්න ඇති විපක්ෂයක් එක්ක සාකච්ඡා කරලා බොහොම සුහදව ඔවුන්ගේ අදහස් උදහස් හුවමාරු කරගත්ත අවස්ථාවකට ආවා. හැබැයි මම කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආධාර දෙන්න ස්ටාප් ලෙවල් ඇග්‍රිමෙන්ට් එකට ඇවිල්ලා දැන තිබෙන්නේ ඒ බිලියන 2.9ක් ඩොලර්. ඒ මුදල අපිට දෙන්නේ අවුරුදු 4ක් ඇතුළත. ඒකෙන් අපිට නැගිටින්න බෑ. නමුත් ඒ දෙන අනුමැතියෙන් හෝ අපිට ඒ කරන මගපෙන්වීමෙන් එක වටිනා දෙයක් සිදු වෙනවා. ඒ තමයි ලෝකෙ පිළිගන්නවා අපිට උදව් කරන්න ඕන කියලා. ඉතින් දැන් ඇත්තටම ලෝකේ ප්‍රධාන පෙළේ ආයතන බහුතරයක් කියන එක කතාවක් තියෙනවා. ඒක තමයි ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජෙබික් ආයතන, ADB ඔක්කොම ආයතන. මේ හැමෝම කියන එක කතාව තමයි ලංකාවේ හරි ජනමතයේ තියෙන පාලනයක් එන්න ඕනේ. එතකොට තමයි අපි උදව් කරන්න කියලා. ඉතින් එතකල් බලන් ඉන්න බැරි නිසා මේ තියෙන අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා රටක් හැටියට.
ඔය කියන්නේ හරි මැතිවරණයක් තියලා හරි රාජ්‍ය නායකයෙක් සහ හරි ආණ්ඩුවක් පිහිටව ගන්නකම් ওই ප්‍රශ්නේ තියෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනට තියෙන හොඳම විසඳුම මොකක්ද ලංකාවේ මේ තියෙන තත්ත්වය අනුව?
දැන් නම් ඉතින් අපිට තියෙන කෙටි කාලීන ඉක්මන් විසඳුමකට යන එක. මොකද අපි පළවෙනි දේ වුණේ අපි මේ අර්බුදකාරී තත්ත්වයට ප්‍රවේශ වෙන්න පසුබිම හදපු කාරණා ගොඩක් තියෙනවා. ඇත්තටම කොවිඩ් වසංගත තත්ත්වයට එකට යම් බලපෑමක් තිබුණා. ඒත් එක්කම වැරදි ආර්ථික කළමනාකරණය, සංචිත පාවිච්චි කිරීම වැරදි. මොකද අපි බිඳ වැටීම සහ රුපියල පා කිරීම කරපු ආකාර ආරය මහබැංකුව හිටපු අධිපතිවරයා මේ ඔක්කොම තියෙනවා. හැබැයි දැන් අපිට ප්‍රධාන වශයෙන් බලපෑවේ මුදල් අඩු වෙන්න එකක් තමයි අපේ රටේ විදේශ විනිමය වැඩි කරන ක්‍රියාමාර්ග ගණනාවක් අඩු වුණා. එකක් අපේ පිටරට ඉන්න විදේශිකයන් අපිට එවන මුදල් ප්‍රමාණය 160කින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 600ක් විතර මාසෙකට ලැබිච්ච එක ඩොලර් මිලියන 240ක් 50ක් අතර ප්‍රමාණයකට කඩාගෙන වැටුණා. දෙවෙනි එක තමයි අපේ සංචාරක ව්‍යාපාරයේ ආදායම 0 වුණා. කියන්නේ බිංදුවටම වැටුණා. තුන්වෙනුව අපේ අපනයන ආදායම නම් යම් පොඩි වෙනසක් ඇති වෙලා තියෙනවා, වැඩිවීමක්. හැබැයි ඒක ඩොලරේ වටිනාකම වැඩි වීමත් එක්ක ඇති වෙච්ච දෙයක් මිසක අපේ නිෂ්පාදනය වැඩි කරලා ගෙනාපු එකක් නෙවෙයි. හතරවෙනුව අපිට ජාත්‍යන්තර ආධාර සහ මූල්‍ය උපකාර බිංදුවටම අඩු වුණා. ඒ කියන්නේ ණය ගන්නත් බැරි වුණා, ආධාර ගන්නත් බැරි වුණා. ඉතින් මේ තත්ත්වයන් ටික සමනය කරගන්න කෙටි කාලීන ඉක්මන් විසඳුමකට යා යුතුව තිබෙනවා. ඒ කිව්වේ විශ්වාසවන්තභාවය ගොඩනගීම. දැන් උදාහරණයක් ඇතුළු කිව්වොත් අපිට හදිස්සියෙන්ම කරන්න පුළුවන් හොඳම කාරණේ විදේශගත ශ්‍රී ලාංකිකයන් අපිට එවන මුදල් ප්‍රමාණය වැඩි කරගන්න උනන්දු කරන එක. දැන් සමහර අය කියන්නේ මේ ආණ්ඩුව තියනකන් අපි 4-5ක්වත් දෙන්නේ නැහැ. සමහර අය කියනවා මේ එවන සල්ලි ටික මේගොල්ලෝ හොරකම් කරනවානේ, ඒ නිසා අපි දෙන්න යවන්න කැමති නැහැ. වෙන මාර්ගවලින් යවනවා. ඒ වෙන මාර්ගවලින් යැවීම හරහා රටට ලැබෙන බව ඇත්ත. හැබැයි බැංකු හරහා එන්නේ නැතිකමෙන් අපේ මූල්‍ය සංචිතවල මේ වෙනස තිබෙනවා. ඒ නිසා මම කියන්නේ ආණ්ඩුවක් හැටියට ඒ විශ්වාසය වහා තහවුරු කරගන්න ඕනේ. දෙක, සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කර ගැනීම සඳහා වූ ආකර්ෂණීය තත්වයකට අපෝ යා යුතුයි. හැබැයි තෙල් ටික නෑ, බෙහෙත් ටික නෑ, ලයිට් නෑ, කන්න නෑ කිව්වම සංචාරකෝ ලංකාවට එන්නේ නෑ. ඒක සමනය කරගන්න ආණ්ඩුව ඕනේ. ඉතින් ක්‍රමානුකූලව මේවා එකින් එක විසඳගන්න උත්සාහ කරොත් තමයි අපිට කෙටි කාලීන යම් ආකාරයක පවතින තත්ත්වයකට ගේන්න හරි පුළුවන්කම ලැබෙන්නේ.
ඔය එතකොට ඒ ක්‍රියාදාමයට උදව්වක් විදිහට ඔය සියලු පිරිස එකතු වෙලා ජාතික පාලනයක් බිහි කරලීමේ ක්‍රියාවලියට ඇයි එහෙනම් සජීවි සහයෝගය ලබා දෙන්නේ නැත්තේ?
අපි සහයෝගය ලබා දෙනවා. එකම දේ ආණ්ඩුවේ මැති අමතකම් ලබා ගන්නෑ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අපි මේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන ප්‍රතිපත්තිමය තීන්දුව, නැත්නම් අපේ සංචිත වැඩි කරගන්න ගන්න ප්‍රතිපත්තිමය තීන්දුව. දැන් මගෙන් ඔය ඔස්ට්‍රේලියාව ආපු වෙලාවෙත් හැමෝම අහුව අවසන වශයෙන් ප්‍රශ්නයක්, ඔබ ලංකාව වෙනුවෙන් මොකද්ද විදේශිකයන්ගෙන් කරන ඉල්ලීම කියලා. මම කිව්වේ මේ වෙලාවේ කළ යුතු හොඳම දේ යවන්න පුළුවන් හැම ඩොලරයක්ම ශ්‍රී ලංකාවට යවන්න. මගේ ඉල්ලීම ඒක. මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණත් මම ඒක කියන්නේ. ඒක යවන්නේ රාජපක්ෂලා රකින්නවත්, වික්‍රමසිංහ රකින්නවත් නෙවෙයි. රටේ ජනතාවට අවශ්‍ය බෙහෙත් ටික ගන්න, තෙල් ටික ගන්න ඩොලර් ඕන අපිට. ඒ නිසා අපි රටක් හැටියට ඒක කියන, නැත්තම් රට බංකොලොත් වෙලා ගිය දෙන් එතකොට අපිට වාසිය කියලා හිතන්න පුළුවන්. සමග ජන බලවේගය අපි එහෙම හිතන්නේ නැහැ. ඒත් එක්කම අපි කිව්වා පාර්ලිමේන්තුව තුල අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ සෑම කටයුත්තකටම ක්‍රියාකාරී ලෙස දායකත්වය දක්වනවා කියලා. ඉතින් ඊටත් එහා අපි මොකද කරන්නේ? අපි ඇමතිකම් භාරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ වාඩි වෙලා එයා දෙන වාහනයක නැත්නම් එයා දෙන වෙනත් වරප්‍රසාදයක් බාර ගන්නවා වෙනුවට අපි ඒක ටික එපා කියලා මෙහෙම උදව් කරනකොට අපේ අදහස් අවංකව ගන්න කැමති නායකයෙක් නම් ඒ විදිහට ලබා ගැනීම නේද හොඳ?
අපි එමනම් ස්තුතිය පළ කරමින් සමුදෙනවා ඔබට තිස්සත්නායක මහතා. සමග ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්නායක මහතායි මේ සාකච්ඡාවට සම්බන්ධව ඔහුගේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර SBS සිංහල මැදිරියට පැමිණීම පිළිබඳව සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.